Alif.
පදමංජරී කියලා. ඒකේ එක එක වර්ණ කිල්ලේ හැම පදයකටම එක උදාහරණ වාක්‍ය ගාන හදලා තියෙනවා. ඒක අර වර්ණ කිල්ල ටිකක් පුරු අඩු කෙනෙකුට මේ එක බලාගෙන ගියපුවාම ඒ එක එක විභක්තියේ ඒක වචන බහුවචන පද යෙදෙන විදිය Tamanට පුරු කරගන්න පුළුවන්. ඒක වටිනවා. මේ පදය වාක්‍යක යෙදෙන්නේ කොහොමද? පංචමී ඒක වචනේ නම් කොහොමද වාක්‍යයක යෙදෙන්නේ? ඒ ටික හයිලයිට් කරගන්නේ අනුපිළිවෙල තමයි තියෙන්නේ. පළවෙනි එක බලාගෙන ඉඳලා බුද්ධෝ දේව මනුස්සානම් ධම්මං දේසේති. ඒකට බුද්ධෝ කියන ප්‍රථම ඒක වචනේ. ඊළඟ එකේ බුද්ධා කියලා ඒකේ බහුවචනේ. ඊට පස්සේ ආලපන ඒක වචනේ. ආලපන බහුවචනේ. ඊ අනුපිළිවෙල තමයි බුද්ධ ශබ්දයේ තියෙන වචන 18ට වාක්‍ය 18ක්. හරිද? ඒ දැන් ඉතින් highlight කරගෙන වාක්‍යයක යෙදෙන්නේ කොහොමද මේ එක එක શબ્දය කියලා. ඊට පස්සේ බුද්ධ શબ્දය ඉවර වෙලා ඊට පස්සේ අත්ත් શબ્දයේ වචන 18ට උදාහරණ 18ක්. ඊට පස්සේ රාජ શબ્දයේ. මේ විදිහට මේ අනුපිළිවෙලට අපි දැන් පද හැදුවානි බාලාවතාරේ. මේ පද හදපු හැම එකටම උදාහරණය ගානි වාක්‍ය දීලා තියෙනවා. ඒකේ ටික යෙදෙන හැටි එහෙම ඊට බලාගෙන
ගච්ඡන්
ඒ වගේ තැන් හදාගන්න. ඒතකොට ඒකේ කරණාර්ථය වික්කූහි වික්ෂූන් කරණ කොටගෙන මහා ජනා මහ ජනතාව සග්ගං ගච්ඡanti ස්වර්ගයට යත්. ඒ වගේ අඩුපාඩු තියෙන පුළුවන්. අපි ඔක්කොම බැලුවෙත් නෑ හිමි. හරි. ඒ ටිකෙන්ම හිමීට බලාගෙන යන්න හිමි. තව අවශ්‍ය කෙනෙක් හිටියොත් පස්සේ මතක් කරන්න අපි පස්සේ දෙන්නම් කොපියක්. නේද? දැන් ඒ ටික හැමෝටම අවශ්‍ය නැහැ. දැන් ඒවා අපි කතා කරලා තියෙන නිසා මුල් ටික පුරුයිනේ නේද? වාක්‍ය පිළිදෙන විදිය විභක්ති. හරි. එහෙනම් දැන් සමාස පාඩම අපිට පටන් ගන්න තියෙන්නේ. ඒක සමාස කියන්නේ මොකක්ද කියන එක ගැන විස්තරයක් මුල් කොටසේ තියෙනවා. අපි ඒ ටික කියවලාම ඊට පස්සේ විස්තර කතා කරමු. නාමානං සමාසෝ යුත්තප්පෝ ඉති නාමානං සමාසෝ යුත්තත්වෝ යන්න අධිකාරෝ අධිකාර කරනු ලැබේ. සමාසෝ ඉති සමාසනම් භින්නත්තානං පදානං භින්න වූ අර්ථ ඇති පදයන්ගේ ඒකත්වතා එක අර්ථයක් ඇති බවයි යුක්තත්වෝ ඉති යුක්තාර්ථය නම් අඤ්ඤමඤ්ඤ සම්බන්ධත්වෝ අන්‍යෝන්‍ය සම්බන්ධ අර්ථයයි විභාසා ඉති විභාසා යන පදය වාක්‍යත්තං අධිකාතබ්බං වාක්‍ය පිණිස අධිකාර කටයුතුයි. අපි ඒ ටික කතා කරගෙන යමු ඉස්සෙල්ලා. දැන් මේ නාමානං සමාසෝ යුත්තත්වෝ කියලා සූත්‍රයක් කිව්වා. අපි මේ සූත්‍රයේ ඉතිරි කාරණා ටිකක් කියාගෙන යමු. එතකොට මේ නාමානං සමාසෝ යුත්තත්වෝ කියලා කියන්නේ සංඥා සූත්‍රයක්. එතකොට මේකේ නාමානං කියන පදේ, සමාසෝ කියන පදේ, යුත්තත්වෝ කියන පදේ කියලා පද තුනක් තියෙනවා. එතකොට අපි මේ පද තුන එකට එකතු කරලා මේකේ සූත්‍රයේ අර්ථ කියනවා. නාමානං නාමයන්ගේ යුත්තත්වෝ අන්‍යෝන්‍ය සම්බන්ධ අර්ථය සමාසෝ සමාස නම් වේ. එතකොට ඔන්න දැන් මේ නාමානං සමාසෝ යුත්තත්වෝ කියන සූත්‍රයේ අර්ථය කිව්වේ මොකක්ද? මේ සමාසය කියන්නේ කියලා සංඥාවක් දෙන. ඒ වගේම මේ සමාස කියලා කියන්නේ මොකක්ද කියන එක විස්තර කරන සූත්‍රය තමයි මේ කිව්වේ. නාමානං සමාසෝ යුත්තත්වෝ කියලා තියෙනවා. හැබැයි ඒ වුණාට ඕකේ නිවැරදිම පද ගැලපිලා එන්න ඕන ක්‍රමය තමයි නාමානං යුත්තත්වෝ සමාසෝ. පදමාරු වෙලා ඉන්න ඕන. ඒක හේතුවක් කියනවා. දැන් මේ විදිහට ඇයි එහෙමනම් පද මාරු කරලා කිව්වේ? අපි කලින් කතා කළා මතක ඇති සූත්‍ර දිධාකරණයක් කියලා එකක් ගැන. සූත්‍ර විභාගය කියලා අර සූත්‍රයක කොටසක් වෙන් කරලා අර්ථයක් ගන්න අපි කිව්වා ඒකට සූත්‍ර දිධාකරණය කියලා. අන්න ඒ කටයුත්තට පහසු වෙන්න තමයි මෙතන සූත්‍රය දාලා තියෙන්නේ නාමානං සමාසෝ යුත්තත්වෝ කියලා. ඒකට මේකේ තේරුම තමයි එකිනෙක සම්බන්ධ පද දෙකක සංක්ෂේප කිරීම. පද දෙකක හෝ පද කීපයක් වෙන්නත් පුළුවන්. එකිනෙකට සම්බන්ධ පදයන්ගේ සංක්ෂේප කිරීමක් එහෙම නැත්නම් කෙටි කිරීමක් තමයි සමාසය කියලා කියන්නේ. අපි ඔක සිංහලෙන් කිව්වොත් සිංහල වාක්‍යකුත් අපි බලාගෙන ගියොත් ඒ විදිහටම සමාස පදයක් අපි චට්ටි තප්පුරිකයක් ගත්තොත් ඒක පැහැදිලි. දැන් මෙතෙන්ට සම්බන්ධ එකක් නෙවෙයි. අපි කියනවා ඇමතිතුමාගේ පුතා කියලා අපි වචන දෙකක් ගන්නවා. ඇමතිතුමාගේ පුතා. ඒතර ඔය දෙක එකට සම්බන්ධ වචන දෙකක්ද? නැද්ද? ඇමතිතුමාගේ කියන්නේ අයිතිකාරයා, පුතා කියන්නේ ඒ අයිතියට ලක්ෂණ කෙනානේ. ඒතර මේ දෙක එකට සම්බන්ධයක් තියෙනවා මේ පද දෙක අතරේ. එහෙනම් මෙන්න මේ වගේ එකිනෙකට සම්බන්ධ පදයන් එකතු කරලා පද දෙකක් හෝ කීපයක් වෙන්න පුළුවන් එක පදයක් බවට සකස් කිරීම තමයි සමාසය කියලා කියන්නේ. ඒතකොට සිංහලයේදීත් ඕකෝ විදිහටම සමාස තියෙනවා. 11 වතරේ 10 වතරේ ඉගෙන ගන්න බැරි. Thank you. මේ විදිහට තියෙනවා හැමතිගේ පුතා මේක වචන දෙකක් මේ දෙකේ මුල් පදයේ අපි විභක්ති වෙන් කරලා ලියා ගන්නවා හැමති කියන්නේ මුල් පදයේ මුල් පදයේ ඉතින් මේ කියලා කියන්නේ තමයි ඒකේ විභක්තියනේ ශක්ති එහෙම නැත්නම් අයිතිය කියන සාම විභක්තිය මේකේ දොඩ ප්‍රථමාවෙන්මයි තියෙන්නේ එතකොට මේකේ සිද්ධ වෙන වැඩි දේ තමයි මේ පද දෙකේම විභක්ති අයින් වෙනවා මේකේ ඇත්තටම විභක්තියක් නැහැ විභක්ති පදේ කියලා වෙනම කොටසක් එකතු වෙලා නැහැ පුතා කියන්නේ අපි දැන් කෙටියෙන් මතක තියාගන්න මෙන්න මේ සමාසවලදී සිද්ධ වෙන්නේ මේ පද දෙකේම තියෙන විභක්ති ඉස්සලා අයින් වෙලා ඊට පස්සේ නැවත මුල් තත්ත්වයට ඒ පදේ මුල් ස්වරූපයට පත් වෙනවා කෙටියෙන් මතක තියාගත්තොත් ඔච්චර විස්තරයක් අපි කියුවේ දැන් මෙතන මේ කියවෙන සූත්‍ර වලට සම්බන්ධව ඉන්න ඕන නිසා එතකොට ඇමතිගේ පුතා කියන එකේ ඊට පස්සේ ඒ ඇමතිගේ කියන එකේ අයිතිය හැඟෙවෙන කොටසනේ ගේ කියන කොටස ඒ කොටස අයින් කරනවා එතකොට ඉතිරි වෙන කොටස අපි අවසාන පදේ ප්‍රථමාවෙන් කොහොමද තියන්නේ එතකොට ඒ දෙක එකතු වුණාම හැදෙනවා පදයක් ඒකට තමයි කියන්නේ සමාස පදේ. ඒක තනි පදයක්. මේ ඇමති පුතා කියලා අන්තිමට හැදුණු පදේ තනි පදයක්. එහෙමදී. එතකොට ඇමතිගේ පුතා කියලා කිව්වොත් වචන දෙකක්. ඒ වුණාට ඇමති පුතා කිව්වොත් තනි වචනයක්. අර තිබුණු වචන දෙකේම අර්ථය කැටි වෙලා හැදුණු තනි වචනයක්. එතකොට ඔන්න ওই විදිහට වචන දෙකක් එක සමාන වස්තුවක් පිළිබඳව එහෙම නැත්නම් එකිනෙකට සම්බන්ධයක් තියෙන වචන දෙකක් හෝ ඊට වැඩි ගාණක් එකට එකතු කරලා තනි වචනයක් බවට පත් කිරීමේ ව්‍යාකරණ ක්‍රමයට තමයි අපි කියන්නේ සමාස කිරීම කියලා. මේ සමාස කිරීමේ ක්‍රම ගොඩක් කියන්නේ කීපයක් ගැන කතා වෙනවා. අපි ඉස්සරහට එකින් එක කතා කරනවා. ඒක දැනට අපි කෙටියෙන් මේක මතක තියාගත්තම හරි ඒ විදිහට මෙතන නාමාන යුත්තත්වෝ සමාසෝ මෙතන යුත්තත්වෝ කියන එක තමයි ඊට පස්සේ විස්තර කරේ අඤ්ඤමඤ්ඤ සම්බන්ධත්වෝ යුත්තත්වෝ කියන්නේ දැන් මේ විදිහට සමාස කරන්න පුළුවන් එකිනෙකට සම්බන්ධයක් තියෙන පද එකයි කිව්වේ යුත්තත්වෝ සමාසෝ කියලා එකිනෙකට සම්බන්ධයක් තියෙන පද තමයි එකතු කරන්න පුළුවන් හැබැයි අපි සූත්‍රය කිව්වේ නාමාන සමාසෝ යුත්තත්වෝ කියලා. එතකොට නාමාන සමාසෝ යුත්තත්වෝ. එතකොට එකිනෙකට සම්බන්ධ නාමයන්ගේ සමාසය සිද්ධ වෙනවා කියන එකයි අර්ථය. හැබැයි මේකේ මෙන්න මේ කොටස විතරක් අරගෙන නාමාන සමාසෝ මේ යුත්තත්වෝ කියන කොටස නොසලකා හැරලා නාමාන සමාසෝ කියලා අපි සූත්‍රය ගත්තොත් සූත්‍ර දිදාකරණයෙන් මේ විදිහට අර සූත්‍රය වෙන් කරලා එතකොට අපිට එකිනෙකට සම්බන්ධයක් නැති පදවලත් මේ විදිහට සමාස කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒවා ගැන ඉස්සරහට විස්තර අපි කතා වෙනවා. එතකොට දැනට මතක තියාගන්න ඕන කෙටියෙන් මේ විදිහේ බහුලව සමාසය සිද්ධ වෙන්නේ එකිනෙකට සම්බන්ධ පදයන්ගේමයි. කලාතුරකින් එහෙම නොයන තැනුත් තියෙනවා. ඒ නිසා තමයි මේ සූත්‍ර විදාකරණයක් ගැන ඒ විදිය රීතියක් ගැන කිව්වේ. පැහැදිලිද? ඒක කෙටියෙන් මතක තියාගන්න. එකිනෙකට සම්බන්ධ පදයන්ගේ එකිනෙකට සම්බන්ධ පද දෙකක් හෝ වැඩි ගාණක් සංක්ෂේප කරලා එක පදයක් බවට සකස් කිරීමේ ක්‍රමය තමයි සමාසය. බින්නත්තානං පදානං ඒකත්තතා කියලා කියලා තියෙනවා නේද? ඒතර භින්න අර්ථ ඇති පදයන්ගේ ඒකාර්ථවත් බව. ඔව්. මේකේ තව විශේෂ කාරණාවක් මතක තියාගන්න ඕන. මේ සමාසය කිරීමේ ප්‍රයෝජන ඒක ගැන විශේෂයෙන් කෙටියෙන් මතක තියාගන්න. ඒක පද භාවය ඒකෝච්චාරණය සහ ඒක විභක්තික භාවය සමාසයේ ප්‍රයෝජනයි කියලා කියලා තියෙනවා. ඒකට මේ සමාස කිරීමේ ප්‍රයෝජන ප්‍රධාන ප්‍රයෝජන තුනක් තියෙනවා. ඒක පද භාවය. ඒ වගේම ඒකෝච්චාරණය. ඒ වගේම ඒක විභක්තිතා මෙන්න මේ කියන ලක්ෂණ සමාසයක තියෙන මේ ලක්ෂණ තුන ප්‍රධාන ප්‍රයෝජන. ඒකට දැන් අපි සමාස කිරීමෙන් ඇයි ඉතින් අර විදියට කියන්න පුළුවන් නේ ඕනනම් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඇමතිගේ පුතා කියලා කියන්න පුළුවන්. ඉතින් ඇමති පුතා කියලාම කියන්න ඕනේ නේද? ඉතින් ඊට වඩා කෙටියෙන් මේක කියන්න පුළුවන්. දැන් ඒකේ වාක්‍ය කීපයක් ඒකයි මේ කියන්නේ. එක පදයක් බවට පත් වෙනවා. පද දෙකක් විතර නෙවෙයි ඊට වඩාත් සමාස කරන ක්‍රම තියෙනවානේ. එතකොට ඒ සියල්ල එක පදයක් බවට පත් වෙනවා. එතකොට කෙටියෙන් ලියන්න පුළුවන් නේ. එක පදයක් වචන කීපයක් ලියන්න ඕන එක වෙනුවට තනි වචනයකින් ලියන්න පුළුවන්. ඒක එක ප්‍රයෝජනයක් සමාස කිරීමේ. තව ප්‍රයෝජනයක් තමයි ඒකෝච්චාරණය. එකට එකවර උසුරවන්න පුළුවන්. දැන් එහෙම නැත්නම් ඇමතිගේ පුතා කියලා වචන දෙකක් වෙන වෙනම උච්චාරණය කරන්න තිබෙක එකක් බවට එමති පුතා කියලා එකටම කියාගෙන යන්න පුළුවන්. එක උච්චාරණයක් බවට පත් වෙනවා. ඒකත් එක ප්‍රයෝජනයක් සමාස කිරීමේ. ඊළඟ ප්‍රයෝජනය තමයි ඒක විභක්තිතා. ඒ කියන්නේ අරකේ විභක්තිකයන් දෙක තියෙනවා. එමති කියන පදයෙන් පස්සේ ගේ කියලා විභක්තිය යොදන්න ඕන. පුතා කියන තැන වෙනම ආපහු ඒ පදයෙන් පස්සේ විභක්තිය යොදන්න ඕන දෙවතාවක්. ඒ වචන දෙකක් නිසා. එතකොට මෙතනදී එක විභක්තිය කියන්නේ එකවරයි විභක්ති දාන්න ඕනේ ඉතින් තනි වචනයක් නිසා. මෙන්න මේ කියන ප්‍රයෝජන තියෙනවා සමාස කිරීමේ. පැහැදිලිද? එතකොට එහෙමනම් කෙටියෙන්ම මතක තියාගන්න තියෙන්නේ මෙන්න මේ ප්‍රධාන වචයෙන්ම වචන දෙකක් හෝ වැඩි ගණනක් බවට පත් වෙලා තිබුණු පද තනි වචනයක් බවට පත් වෙනවා. ඒක තමයි ප්‍රධාන ලාභය. ඒකේ පොඩි වෙනස්කම් එහෙමයි තියෙන්න පුළුවන්. අපි ඒව පස්සේ කතා කරනවා. දැන්ට මේ විදිහට මේ ප්‍රධාන අර්ථය මේක මේ විදිහට මතක තියාගන්න. හරි. තව මොනවා හෝ මේකේ ගැටලුවක් තියෙනවා නම් මේ සමාස කියන කාරණාව ගැන. ඔව් විභක්තිය පෙන්වන්නේ. ඒක ගැන මේක ලියා ගන්න අවශ්‍යද නේ? සිංහල කොට තමයි පැහැදිලි කරන්න ඉඩයි තියෙන්නේ. හරි. එහෙමනම් කලවෙනි පදේ හදන්න යන්නේ. මහන්තෝච සෝ වීරෝච ඉති වාක්‍යේ මහන්තෝච සෝ වීරෝච යන වාක්‍යයෙහි විපදේ තුල්‍යාධිකරණේ කම්මධාරයෝ යන සූත්‍රය යෙදී මෙය සංඥා සූත්‍රයේකි. විපදේ යනුද තුල්‍යාධිකරණේ යනුද කම්මධාරයෝ යනුද පද තුනයි. පද කීයද විමල ජීවාස්පුතු? තුල්‍යාධිකරණේ විපදේ සමාන අධිකරණ ඇති පද දෙකක් සමාස කරනු ලැබේද? නාමානං යුත්තත්තු නාමයන්ගේ අන්‍යෝන්‍ය සම්බන්ධ අර්ථ ඇති සමාසෝ කම්මධාරයෝ සමාසය කම්මධාර නම් වේ. එතකොට අපි මේ ටිකේ අර්ථය කිව්වේ. එතකොට මේ විපදේ තුල්‍යාධිකරණේ කම්මධාරයෝ කියන මුලින්ම අපි දැන් කතා කරන්න යන කම්මධාර කියන සමාසයේ සංඥා සූත්‍රය තමයි මේ කිව්වේ. ඒ කියන්නේ කම්මධාර සමාසය කියන්නේ දැන් සමාසයේ ප්‍රභේද ටිකක් තියෙනවා. අපි භාෂාවකරණයේ දෙවෙනි කොට ළඟ තියෙනවා. ඒක ගත්තොත් තියෙදම එකක් සටහනක් ඕන නම් දාගන්න. 43 වෙනි පිටුව. භාෂාවකරණයේ දෙවෙනි පොතේ 43 පිටුව. මේ ටික හිමීට එතන ඉඳන් බලාගන්න. සමාසයේ ප්‍රධාන කොටස් හයක් ගැන අපි කතා කරමු. අපි එකින් එක දැනට ලොකු විස්තරයක් කියන්න යන්නේ නැහැ. කම්මධාරය විහු වන්ද බහු වීහි අදී භාව කියන මෙන්න මේ සමාස ප්‍රධාන කොටස් හයක් අපි කතා කරනවා. ඒ කතා කරන සමාස හයෙන් අපි දැනට මුලින්ම කතා කරන්නේ මෙන්න මේ කම්මධාරය කියන සමාස වර්ගය. එතකොට මේ විදිහට වචන එකතු කරන්න පුළුවන් ක්‍රම හයක් ගැනයි කතා කරන්නේ. ඒකෙන් මොකක්ද මේ කම්මධාරය කියන එකයි දැන් විස්තර කරන්න. එතකොට මෙතනදී කියන්නේ තුල්‍යාධිකරණ පද දෙකක් තියෙන අවස්ථාවක අපි ඒ ටික ඊළඟ විස්තරෙත් කතා කරලම ඊට පස්සේ කියමු. ත්‍රිපාල කොටසක් කියාගෙන ගිහිල්ලාම ඊට පස්සේ පැහැදිලි කරමු. ඉන්නම් පවත්ති නිමිත්තා භින්නව පැවැත්ම ඇත්තා වූ අපි මේ කියමු. භින්නක් පවත්ති නිමිත්තා සද්දා
විනාපවත් නිමිත්තා සද්දා
වෙන් වෙන්ම පැවැත්ම නිමිති කොට ඇත්තා වූ ශබ්දයෝ ඒකස්මින් වත්තුනි එක් වස්තුවේකි පවත්තා පැවතියාහු තුල්‍යාධිකරණ සමාන අධිකරණ ඇත්තාහුය. විශේෂණ විශේෂ භූතා විශේෂණ විශේෂ වූ සමානාධිකරණ සමාන අධිකරණ ඇත්තා වූ දේ පද පද දෙකක් යදා යම් කලෙක සමස්යන්තේ සමාස කරනු ලැබෙද්ද තදා සෝ සමාසෝ එකල්හි ඒ සමාසය කම්මධාරයෝ නාම කම්මධාරය නම් වේ. ඉද මෙහිදී සමාස සුත්තානි සමාස සූත්‍රයෝ සංඥාද්වාරයෙන් සමාස විධායකානි සමාස විධායක සූත්‍රද වෙත් හරි අපි ඒ ටික කතා කරගෙන කියනෙමු. එතකොට මේ විපදේ තුල්‍යාධිකරණේ කම්මධාරයෝ කියන කම්මධාරය සංඥා සූත්‍රයෙන් කියවෙන්නේ වෙන වෙනම පවතිනා වූ ශබ්ද දෙකක් එක වස්තුවක් අරමුණු කරලා පවතිනවාද? අන්න ඒ අවස්ථාවේදී ඒ ශබ්ද දෙකට අපි කියනවා තුල්‍යාධිකරණයි කියලා. තුල්‍යාධිකරණයි කියන එක අපි කලින් කතා කරලා තියෙනවා. මේ අධිකරණ කියන පදේ අපි පාවිච්චි කරනවා මොනවටද? අධිකරණයේ තේරුම, අධිකරණ කියන එකේ තේරුම විමල ජීවාශ්මුල කියමු බලන්න. අධිකරණ කියන්නේ මොනවටද? මේ බෝඩ් එක මකම කොහේ මනා නෑ විමල ජීවාශ්මුල තොර අධිකරණ කියන වචනේ අපි පාවිච්චි කරන්නේ මොනවද? ලිංග විභක්ති සහ වචන වලට. එතකොට අපි අධිකරණ කියන පදේ මෙතනදී පාවිච්චි කරන්නේ එකම ලිංගයක් තියෙන, එකම වචනයක් තියෙන, එකම විභක්තියක් තියෙනවා නම් අපි කියනවා ඒවට සමාන අධිකරණ. එහෙම නැත්නම් සමාන කියන එකටම කාලීන කියන තව වචන තමයි තුල්‍ය කියලා කියන්නේ. ඒතොර තුල්‍ය අධිකරණ කියන එකේ තේරුම වචන දෙකේම සමාන ලිංග තියෙනවා, සමාන විභක්ති තියෙනවා, සමාන වචන තියෙනවා. එතන මේක බාහුල්‍ය වෘත්ති කියලා පාලි භාෂාවෙන් කියන බීයෝ වෘත්ති න්‍යාය කියලා කියන්නේ. ඒ කියන්නේ බහුල න්‍යාය අනුව තමයි මේ සමානාධිකරණ කතාව මෙතනදී කියන්නේ. මොකද සමහර වචන තියෙනවා එක ලිංගයක විතරයි වර්ණ ගෙන්නේ. ඒ වගේ තැනකුත් සමහර විටක උදාහරණයක්කට අපි කතා කරන්නේ වීසති කියන ශබ්දය, එහෙම නේද? ඒකේතොර නিত্য ශ්‍රී ලිංගයි. ඒ වගේ පදක් තියෙනවා. දැන් ඒවා උදාහරණයක් අපි කතා කරලා තේරෙන්නේ රත්ත කියන ශබ්දය. ඊට පස්සේ පිටපස්සෙන් තියෙනවා ගෝණ කියලා ශබ්දයක්. ඒතර මේ දෙක තාම විභක්තිවල වර්ණගලත් නැහැ. මොකුත් ඒකවචන බහුවචන මොකුත් නැහැ. අපිට කියන්න ඕනයි
මේ රත් කියන එකේ තේරුම රතු කියන එකයි, ගෝණ කියන එකේ තේරුම ගුණා කියන එකයි. එතකොට අපිට කියන්න උවමනයි රතු ගුණා කියලා. අපි කොහොමද කියන්නේ? වචන දෙකක් විදියට කියනවා නම් විශේෂණ පදේ, විශේෂ පදේ විදියට ප්‍රථමාවෙන් කියනවා නම් කොහොමද? රත්තෝ ගෝණ. රත්තෝ ගෝණ. මොකද මේ ගෝණ ශබ්දය පුල්ලිංගයි. ප්‍රථමාවටදී ගෝණෝ කියලා හැදෙන්නේ. එමනම් මේ විශේෂණ පදෙත් ප්‍රථමාවට ගේන්න ඕන ප්‍රථමා ඒක වචනයේ පුල්ලිංග වෙයි. මේ රත්තර ශබ්දය ලිංග තුනේම වර්ණගෙන පදයක්. පුල්ලිංග වෙයි කියලා අපි කියන්නේ. ගෝණ ශබ්දය පුල්ලිංගයි. ඒක දැන් අපි මේ පද දෙක එකතු කරලා හදන්න යන්නේ තුල්‍යාධිකරණ. එහෙම නැත්නම් මේකට විශේෂණව යෙදෙන පදයක් නම් මේ රත්තර පදයෙන් හදන්න යන්නේ. ඒතර මේ රතු ගුණා කියන එක නම් අපි කියන්න යන්නේ. ඒ තැනක මේ ගෝණ පදය අපි කියන්නේ ගෝණෝ කියල, ගෝණෝ කියලා මේ විදිහටම. ඒතර මේක ලිංග විභක්ති වචන ගත්තම කොහොමද අපි වෙන් කරන්නේ? පුල්ලිංග ප්‍රථමා විභක්ති ඒක වචන. එවනම් මේ රත්තර ශබ්දයක් අපි ගේනවා අන්න ඒ සමාන මේ කාරණා තුන සමාන කරනවා. කොහොමද පුල්ලිංගයට ගන්නවා, ප්‍රථමාවට ගන්නවා, ඒක වචනයට ගන්නවා. එවනම් එන්න ඕන ඕ කියලා කොටසක් නේ අගට වැඩිලීනේ. ඒක ඒ නිසා අපි මෙතන ගන්නෙ රත්තෝ කියලා. රත්තෝ එතන මේක තමයි පාලි භාෂාවේ මතක තියාගන්න ඕන කාරණාවක්. විශේෂණ විශේෂ අතර තියෙන සම්බන්ධයක්. විශේෂණ පදේ විශේෂ පදේ අතර මේ තුල්‍යාදි මේවට අපි කියනවා. මේකත් ඒකට පුල්ලිංග ප්‍රථමා ඒකවචනයි. මෙන්න මේ විදිහට මේ කියන ලිංග ලිංගය විභක්තිය සහ වචනය මෙන්න මේ තුනට අපි නමක් කියනවා අධිකරණ. ତර මේ අධිකරණ මෙතන තියෙන අධිකරණ මේ තුනට සමානයි. මේ ටික සමානයි මෙතෙන්ට. ඒ නිසා අපි කියනවා සමාන අධිකරණ ඇති පද දෙකක්. ඒකටම තමයි කියන්නේ තුල්‍ය අධිකරණ පද දෙකක් කියලා. තුල්‍යයි කියන එකේ තේරුම සමානයි කියන එකයි. වැදගත් නේද? ඒකට මේ පද දෙක තුල්‍යාධිකරණ පද දෙකක්. රත්තෝ ගෝණෝ කියන්නේ තුල්‍යාධිකරණ පද දෙකක්. ඒකේ මොනවා හෝ ගැටලුවක් තියේද? ඒකට දැන් මේ කියන්නේ විශේෂණ පදෙයි විශේෂ්‍ය පදෙයි ගැන කතාව. ඒකට අපිට විශේෂණ පද වචන දෙකක් දැක්කම එකවරම අපිට කියන්න පුළුවන් ද මේකේ විශේෂණ පදේ මොකද්ද විශේෂ පදේ මොකද්ද කියලා? මේ වචන දෙක තියෙනවා. සිංහල ප්‍රශ්නයෙන් දැන් අහන්නේ නිල් අහස. එතකොට අහස කියන්නේ මොකක්ද? නාම. ওই දෙකම එතකොට නාම පද. විශේෂණ පදයයි විශේෂ පදයයි කියන දෙකම නාම පද. එතකොට විශේෂණය කියන එකේ තේරුම අපි මේ විදිහට රතු ගුණා කියලා නම් දුන්නේ මේ පදේ හැදුවේ. ඒකෙන් පැහැදිලිව කිව්වේ නැකි මේ රතු කියලා කිව්වේ විශේෂණ පදේ. විශේෂණය ඒ විශේෂණය ලබන කෙනා විශේෂණයට ලක් වෙන කෙනා අපි කියනවා විශේෂය. විශේෂ්‍ය පදය විශේෂණ පදය විශේෂ්‍ය පදය. එතකොට අපිට වචන දෙකක් නිකම්ම දැක්ක පමණින් කියන්න පුළුවන් ද විශේෂණය මොකද්ද විශේෂ පදය කියන්නේ මොකද්ද කියලා? පුළුවන්ද? එහෙනම් කියමු බලන්න. නිල් කියලා වචනයක් තියෙනවා, අහස කියලා වචනයක් තියෙනවා. කෝකද විශේෂණය, කෝකද විශේෂ්‍ය? විශේෂණය. ඔක මාරු වෙන්න බැරිද?
අහස් බැන්නේ නැහැ.
බැන්නේ නැහැ.
ඔබ
කලින් අපි කියලා තියෙනවා ඒ කතාව කලින් කියලා තියෙනවා ආපහු මතක් කරලා බලන්න වචන දෙකක් දැක්ක පමණින් අපිට කියන්න බෑ විශේෂණය මොකද්ද විශේෂය මොකද්ද කියලා හේතුව තමයි ඔය නිල් අහස කියද්දි එහෙම වචන දෙක ලිව්වොත් අපිට පැහැදිලිව කිව්වේ හැකි මේ කියන්නේ අහස කියන්නේ විශේෂයයි නිල් කියන්නේ විශේෂණයයි කියලා. හැබැයි ඕක මාරු වෙන්න පුළුවන්. කොහොමද? අපි කියනවා අපි කඩේකට යනවා නිල් පාට තීන්ත බකට් එකක් ගේන්න. ගේලා අපෙන් අහනවා ස්වාමීන් වහන්සේට මොන නිලද ඕන? අපිට ඕන අහස් නිල කියලා කියනවා. අහස් නිල. එතකොට එහෙම කියන තැනකදී අහස් කියන පදේ විශේෂණයයි නිල කියන්නේ විශේෂ පදේ. එතකොට ඕක හොඳට මතක තියාගන්න ඕන කාරණාවක්. ඒ වගේම තමයි අපි කියනවා සාමාන්‍යයෙන් කියන්නේ කළු ගුණා කියනවා. ඒකම අනෙක් පැත්තට කිව්වේ හැකි ගොන් කළුව නේද? ගුණාගේ කළු පාට. එහෙම කිව්වොත් කළු පාට කියන පදේ විශේෂයයි ගුණාගේ කියන පදේ විශේෂණයයි. ඒකට ඒ විදිහට අපිට මේ පදයක දැක්ක පමණින්ම කියන්න බෑ විශේෂණයේ විශේෂ්‍ය මොකද්ද කියලා. අපි තේරුම් ගන්න ඕන ඒක යෙදෙන අවස්ථාව අනුවයි විශේෂණයේ විශේෂ්‍ය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. අපිට ඒක වාක්‍යයක යෙදෙන අවස්ථාවක කියන්න පුළුවන් කොහොමද විශේෂණයේ විශේෂ්‍ය කියලා. ඒකට ඕකේ ප්‍රධාන පදය තමයි විශේෂ්‍ය කියලා කියන්නේ. ඒ ප්‍රධාන පදය විස්තර කරන පදය තමයි විශේෂණය කියලා කියන්නේ. ඒක දැන් අපි අහස් නිල හරි වගේ කියපු තැනක ප්‍රධාන බලාපොරොත්තු වන අර්ථය තමයි නිල කියන පදේ. පැහැදිලි වෙන කතාවද? එතකොට ඒ මොන වගේ නිලක්ද කියන එක විස්තර කරන පදේ තමයි අහස්සේ තියෙන නිල. එතකොට අහස් නිල අන්න ඒ වගේ තැනක ඒ අහස් කියන පදේ විශේෂණ පදේ. ඒ නිසා ඒතෙන් කලිනුත් අපි කියලා දිනවා දැන් අමතක වෙලා. එනිසා ඒවා මතක තියාගන්න ඕනේ ඒ වගේ විශේෂ තැන්. හරි. එතකොට දැන් අපි කතා කරගෙන යන්නේ මේ තුල්‍යාධිකරණ විශේෂණ විශේෂ්‍ය පද දෙකක් තියෙනවා. ඒ වගේ තියෙන අවස්ථාවක ඒ පද දෙකක් සමාස කරන ආකාරය පැහැදිලි කරන ක්‍රමයට තමයි අපි කියන්නේ කම්මධාරය සමාසය කියලා. තුල්‍යාධිකරණ පද දෙකක් සමාස කරන අවස්ථාවකදී අපි කියනවා ඒ සමාස ක්‍රමයට කම්මධාරය සමාසය. හරි. මේකෙදී කම්මධාරය සමාසයේදී පද දෙකක් තමයි අපි සමාස කරන්නේ. පද දෙකක් ගැන. ඊට වඩා සමාස කරන්න පුළුවන් කම්මධාරයේදී නෙවෙයි. ඒ දෙකක් සමාස කරලා තමයි ආපහු තව එකක් එක්ක පස්සේ සමාස කරනවා නම් කරන්න ඕන කම්මධාරයේ ක්‍රමයට. අපි ඉතිරි ටිකත් කියාගෙන ගිහිල්ලා ඉතිරි විස්තරේ කතා කරගෙන යමු. අගහිත විශේෂණා නොගන්නා ලද විශේෂණ ඇති බුද්ධි බුද්ධිය විශේෂම්හි විශේෂයෙහි න උපජ්ජති ඉති නොම උපදීනුයි විශේෂණං උබ්බං හෝති විශේෂණය పూర్වවි. මේ කියන්නේ මොකක්ද? මෙතනදී තව ටිකක් අපි ඉස්සරහට කියලා මම පැහැදිලි කරගමු. සමාසේන ඒව සමාසය විසින්ම තුල්‍යාධිකරණත්තස්ස සමාන අධිකරණ ඇති බව කියූ බැවින් තප්පකාසනත්තං ප්‍රයුත්තා ඒ තුල්‍යාධිකරණ බව ප්‍රකට කිරීම පිණිස යොදන ලද අවධානයේ ඒ ටිකක් කියපු එක ගැන අවධානයෙන් කියමු නේද? ඒ තුල්‍යාධිකරණ බව ප්‍රකට කිරීම පිණිස යොදන ලද ච සෝ ඉති ඒතේ ච සෝ යන මේ පදයෝ වුත්තට්ඨානං අප්පයෝගෝ ඉති යුත්තට්ඨානං අප්පයෝගෝ යන ඥායා ඥාය හේන නප්පයුජ්ජන්තේ නොයොදන නොම යොදනු ලැබෙත් ඒවං අඤ්ඤත්‍ර සෙසු තෙන්හිද මෙසේය. ඊට පස්සේ මේ කියාගෙන යන්නේ අගහිත විශේෂනා බුද්ධි විශේෂම් හින උප්පජ්ජතිති විශේෂනම් පුබ්බං හෝති කියන. ඇයි මේ විශේෂණ පදය මුලින් දාන්නේ කියන එක ගැනයි මේ කියන්නේ. දැන් අපි මේක කියාගෙන යද්දී මුලින් අපිට අහුවෙන්නේ විශේෂණ පදේ. ඊළඟට දැන් කියාගෙන යන්නේ මේ පැත්තෙන් නන්නේ. එහෙම. ඒතර මෙහි ඉඳන් කියාගෙන යන්නේ වමේ ඉඳන් දකුණට මේ නේද? ඒයි අනිත් පැත්තේ ඉඳන් බැයිද කියලා අහන්න එපා ඉතින්. ඒක අපි දැන් රටාවක් තියෙනවනේ පුරුදු වෙලා ඉන්න නේද? ඒ නිසා දැන් අපේ ක්‍රමයට කියවන්නේ වමේ ඉඳන් දකුණු පැත්තට. අනිත් පැත්තට කියවන්න බැරි නැහැ. නමුත් මේ දැන් වාක්‍යයක් අපි කියවන රටාවේ හැටියට මුලින් අපිට අහුවෙන්නේ එහෙමනම් විශේෂණ පදේ. ඊළඟට තමයි විශේෂ්‍ය පදේ අහුවෙන්නේ. ඒතර මේ විදිහට මුලින් විශේෂණ පදය දාලා ඊට පස්සේ විශේෂ්‍ය පදේ දැම්මම අපි ඒ කියවෙන අර්ථය හොඳට ප්‍රකට වෙනවා. ඒ නිසා තමයි විශේෂණ පදය මුලට ගත්තේ. නැත්තම් විශේෂණ පදේ පිටිපස්සෙන් දාන්නත් බැරි කමක් නැහැ. නමුත් අපි රතු ගුණා කියලා කිව්වම අපිට ගුණා කියන කොටස කියලා ඉවර වෙද්දී මේ කියන්නේ අසුවල්ලු ගැනයි මේ වගේ ලක්ෂණයක් තියෙන එකක් ගැනයි කියලා අර්ථය ටිකක් හොඳට ප්‍රකට වෙනවා. අන්න ඒ නිසා තමයි විශේෂණ පදේ මුලින් යොදන රටාවක් තියෙන්නේ. ඒ නිසා මතක තියාගන්න ඕන අපි සිංහලයේදීත් එහෙමයි පාලි භාෂාවේදීත් එහෙමයි විශේෂණ පදේ සාමාන්‍යයෙන් අපි මුලින් තියන්නේ. ඊයක වෙනස් වෙන අවස්ථාවක් කලාතුරකින් තියෙනවා. ඒ වගේ ඉස්සරහට විස්තර කරනවා. ඒකට සාමාන්‍ය ප්‍රීතිය තමයි මේ විදිහට විශේෂණ පදය මුලින් යෙදීම. හැබැයි එහෙම කිව්වම අර්ථය හොඳට ප්‍රකට වෙන නිසා. හැබැයි ඒකට ඒ විදිහේ විශේෂණයක් මුලින් ගත්තේ නැත්නම් මුලින් විශේෂණයක් නොතිබ්බොත් ඒ විශේෂයෙහි අර්ථය ප්‍රකටව උපදින්නේ නැහැ. ඒකයි මේ කිව්වේ අගහිත විශේෂනා බුද්ධි. එහෙම විශේෂණයක් නොගත්තු බුද්ධිය. එහෙම නැත්නම් මේ පදය සම්බන්ධ අපිට ඇති වෙන වැටහීම. විශේෂම් හින උපජ්ජති. විශේෂයෙහි ප්‍රකටව උපදින්නේ නැහැ. පැහැදිලි. ඒකට ප්‍රකටව අපිට ඒක ගැන හොඳට තේරෙන්න නම් විශේෂණ පදේ කොහෙද එන්න ඕන? ඉස්සරහින් මුලින් එන්න ඕන. ඒකයි මේ කිව්වේ විශේෂණම් පුබ්බං හෝති. ඒ නිසා තමයි විශේෂණය పూర్වව යෙදෙන. එහෙම නැත්නම් මුලින් යෙදෙන. පැහැදිලි ඇති කතාවනේ. ඊට පස්සේ මේ කිව්වා අපි දැන් මේ හදන්න යන වාක්‍ය මොකක්ද? ඒකත් ලියමු බලන්න. විමල ජීවාශ්මතුම වැඩි වෙලා ගන්නටුව එක පදයක්වත් අද දවසේ හදන්න ඕනේ. ඒකයි නේද? මහන්තෝච සෝ වීරෝච ටිකක් උඩින් කියන්න ඕන අර උඩේ වම කළා. කයන්න වෙන් කරලා ලියන්න ඕන. මාන්තෝ ච වීරෝ ච එතකොට අපි දැන් මේ ඊළඟට විස්තරේ කියන්නේ සමාසේනේව තුල්‍යාධිකරණත්ත්ව උත්තප්ප සමාසේන්න මේ පද දෙක තුල්‍යාධිකරණයි කියලා කියපු නිසා මේකේ අමතරව පදය හැදෙන්න අවශ්‍ය නොවන අමතර පද ටික අපි අයින් කරලා දාන්න වෙනවා. එතකොට අපි බලමු දැන් මේකේ මාන්තෝචසෝ වීරෝච කියලා තමයි විග්‍රහ වාක්‍ය. අපි දැන් හදන්න යන පදේ තමයි අපි ඒක ලියාගන්න ඕනේ නැහැ. අපි හදන්න යන්නේ මහාවීර කියන පදේ. එතකොට මේ පදේ හදද්දී අපිට වමනා වෙන්නේ මෙන්න මේ පදයයි. මේ පදයයි. එතකොට ඇයි මේවා දැම්මේ? මේක තුල්‍ය අධිකරණ එහෙම නැත්නම් සමාන අධිකරණ කියන අපි දැන් මේ කියපු මෙන්න මේ සමාන අධිකරණ තියෙන පදයක් කියන බව ප්‍රකටව පෙන්වන්න නිසා තමයි මේ විග්‍රහ වාක්‍ය කියලා අපි කියන්නේ. ওই විදිහට ලියන එකට කියන නම තමයි විග්‍රහ වාක්‍ය. එකක් මතක තියාගන්න ඕනේ. දැන් සමාස පදයක විග්‍රහ වාක්‍යයක් ලියන්න කිව්වොත් ඒ සමාස පදයේ විස්තර කරලා ලිවීම තමයි විග්‍රහ වාක්‍ය කියලා කියන්නේ. එතකොට මේ සමාස පදය මහාවීරෝ කියන කියන්නේ සමාස පදේ ඒකේ විග්‍රහ වාක්‍ය තමයි මහන්තෝච සෝ වීරෝච. එතකොට මේ දෙකේ තේරුම මහත් වූයේද හිතෙමේය වීර වූයේද හිතෙමේය. මහත් වූයේද හිතෙමේය වීර වූයේද හිතෙමේය කියන අර්ථයෙන් මහාවීරෝ කියලා පදයක් හැදෙනවා. එතකොට මේ පදේ හැදෙද්දී ඇත්තටම අපිට වුවමනා වුණේ අර මහන්තෝ කියන පදේ වීරෝ කියන පදේ විතරයි. එතකොට ඊට අමතර පද ටික අපි ඇයි එහෙමනම් දාලා තියෙන්නේ? ඒකයි දැන් මෙතන කිව්වේ මේ පද දෙක තුල්‍යාධිකරණයි. එහෙම නැත්නම් මේ පද දෙකේම සමාන අධිකරණයි තියෙන්නේ. මේක කම්මධාරය සමාසයක් කියන බව ප්‍රකට කරන්න තමයි ඉතිරි පද ටික පෙන්නේ. එහෙමනම් දැන් අර ඉතිරි පද ටිකට දැන් මොකද කරන්නේ? දැන් අපි සමාස පදයක් හදද්දී කරන රටාවක් තියෙනවා. අපි විග්‍රහ වාක්‍ය කියලා විග්‍රහ වාක්‍ය ලියා ගන්නවා කියලා. සමාසයක් හදන කෙනෙක් විග්‍රහවාක්‍ය කියලා ඊට පස්සේ ඒකේ අනවශ්‍ය පද ඉවත් කරනවා. අනවශ්‍ය පද අයින් කරනවා. ඊට පස්සේ ඉතිරි පදවල විභක්ති ඉවත් කරනවා. ප්‍රකෘතිමත් කරනවා. ඒකත් අපි මොකද්ද කියන්නේ? ප්‍රකෘතිමත් කරනවා කියන්නේ මොකද්ද කියලා අපි කියන්නේ. ඊට පස්සේ තනි පදයක් බවට පත් කරලා
අවස්ථාත් කරනවා ඒත් එක්කම ඊට පස්සේ අපි මේක මතනවා දැන් අවසානයේදී නමක් දීලා නම්වත් කරනවායි කියලා අපි කියන්නේ නම්වත් කරනවා ඊට පස්සේ ඒ කියන්නේ නමක් දෙනවා ඊට පස්සේ විභක්ති දෙනවා මේ ටික තමයි පියවර ටික පැහැදිලි සුට විග්‍රහ වාක්‍ය අපි දැන් ලියාගත්තා මහන්තෝචසෝ වීරෝච ඊට පස්සේ අපි එහෙමනම් අනවශ්‍ය පද ටික ඉවත් කරන්න ඕන අපි දැන් මේ මෙතන කියලා සූත්‍රය ලියා ගන්නවා ගින වචන යුක්තං කි ඊට පස්සේ අපි මේ ටිකම ලියා ගන්නවා ඊපස්සේ අපි මේ අනවශ්‍ය පද ටික ඉවත් කරනවා අන්න ඒක ගැන තමයි අපි දැන් මේ කිව්වේ මොකක්ද ඒකට කියවෙන න්‍යාය වුත්තට්ඨාන මප්පයෝගෝ වුත්තට්ඨානං අප්පයෝගෝ කියන එකයි කියූ අර්ථයන් නොගැනීම නැත්නම් අප්‍රයෝගය ප්‍රයෝග නොකිරීම යොදා නොගැනීම ඒ කියන්නේ කලින් මේකේ අර්ථය කියවිලා තියෙනවා නම් සමාස පදේ හැදුනයින් පස්සේ ඒ පද ටික සමාස පදේ ඇතුලේ නැති වුණත් ඒකේ අර්ථය සමාස පදේ ඇතුලේ තියෙනවා නම් අන්න ඒකට ඒවට කියනවා අපි වුත්තට්ඨ එහෙම නැත්නම් කියූ අර්ථ ඇති පද කියන එකයි වුත්තට්ඨ වුත්තත්ථ කියන එකයි වුත්තට්ඨ උනේ එතකොට වුත්ත කියන්නේ කියෝ කියන එකයි අත්ථ කියන්නේ අර්ථය කියෝ අර්ථ ඇති පද අපි ඉවත් කරනවා කෙටියෙන් මතක තියාගත්තොත් සමාසය හැදෙද්දි සමාස පදේ හැදෙද්දි අවශ්‍ය වෙන්නේ නැති සමාස පදේ ඇතුලේ සමාස පදේට ගන්න අවශ්‍ය වෙන්නේ නැති පද ටික අපි අයින් කරමු ඔක න්‍යායක් කියලා න්‍යායක් ඒ නිසා අපි ඒක ඒ විදිහට ලියනවා න්‍යායයක්. ඒකම් ඉවත්තබ්බේ ඒක වචනං කියලා අපි කිව්වේ. ඒකත් න්‍යායක් නේ. ඒ විදිහටම මේකත් උඩට උත්තට්ඨානම් අප්පයෝ. ඒකට මේ න්‍යාය යෙදෙනවා කියන එකයි අපි දැන් මේ කිව්වේ. ඒකට මේ න්‍යාය මෙතෙන්න විතරක් නෙවෙයි ඉස්සරහටත් මේක මේ විදිහට යෙදෙනවා. පැහැදිලි? හරි. අපි එහෙමනම් එතනින් එහාට ඉතින් ටිකක් කියාගෙන යමු. තේසං විභක්තියෝ ලෝපාච
තේසං විභක්තියෝ ලෝපාච
යනු විභක්ති ලෝප විධාන සූත්‍රයි
විභක්ති ලෝප විධාන සූත්‍රයි
තේසං යනුද විභක්තියෝ යනුද ලෝපා යනුද ච යනුද පද සතරයි
තේසං යනුද විභක්තියෝ යනුද ලෝපා යනුද ච යනුද පද සතරයි
එතකොට මේ සූත්‍රයේ පද හතරක් තියෙනවා. එතකොට ඒ ටිකේ තේරුම මොකක්ද කියලා අපි අර්ථේ මේක කියමු. මේකට යුත්තත්තානං කියන පදේ එකතු කරලා අර්ථ කියන්න ඕන. යුත්තත්තානං තේසං
යුත්තත්තානං තේසං
අන්‍යෝන්‍ය සම්බන්ධ අර්ථ ඇති ඒ සමාසයන්ගේ
අන්‍යෝන්‍ය සම්බන්ධ ඇති
ඒ පදයන්ගේ විභක්තියෝ ලෝපාච
විභක්තියෝ ලෝපාච
විභක්ති ලොක්කට යුතුයෙ
විභක්ති ලොක්කට යුතුයෙ
නැත්නම් විභක්ති ලොක්කල යුතුය
විභක්ති ලොක්කල යුතුය
එතකොට මේ සූත්‍රයේ තේරුම තමයි මේකේ තියෙන විභක්ති ටික දැන් ඉතිරි වුණ පද දෙක තියෙනවානේ ඒ පද දෙකේ විභක්ති අයින් කරලා දාන්න අපි එතකොට වෘත්තියක් කියමු
යුත්තත්තානං
යුත්තත්තානං
එක අන්‍යෝන්‍ය සම්බන්ධ අර්ථ ඇති
අන්‍යෝන්‍ය සම්බන්ධ අර්ථ
තේසං සමාසානං
තේසං සමාසානං
ඒ සමාසයන්ගේ
ඒ සමාසයන්ගේ
පුබ්බුත්තර පදානං
පුබ්බුත්තර පදානං
పూర్ව අපර පදයන් හා සම්බන්ධ වූ
పూర్ව අපර පදයන් හා සම්බන්ධ වූ
විභක්ති
විභක්ති
විභක්තිහු
විභක්ති
ලොප්යන්තේ
ලොප්යන්තේ
ලොප් කරනු ලැබෙත්
ලොප් කරනු ලැබෙත්
චකාරේන
චකාරේන
සූත්‍රයේ ච ශබ්දයෙන්
සූත්‍රයේ
කොචි සමහර තැනක
කොචි සමහර තැනක
න
න
ලොප් කරනු නොලැබෙත්
ලොප් කරනු නොලැබෙත්
తతో ఇబెవిన్
తతో ఇబెవిన్
మహాన్ వీర్ ఇతిచ రూపప్రసంగే
మహాన్ వీర్ ఇతిచ రూపప్రసంగే
మహాన్ వీర్ యై హలంత రూపయంగే యదీమక్ అతికల్హి
మహాన్ వీర్ యై హలంత రూపయంగే యదీమక్
මහන් වීර්යයි හලන්ත රූපයන්ගේ යෙදීමක් ඇති කල්හි ප්‍රකති චත්ත සරන්තත්ත යන සූත්‍රය
යෙදී
මේක අපි ඒ ටික ඊළඟට ඒ සූත්‍රය ඒකත් අපි කියලා ඉමු. මෙය ප්‍රකෘති විධාන සූත්‍රයේකි.
මෙය ප්‍රකෘති විධාන සූත්‍රයේකි.
ප්‍රකති යනුද ච යනුද
අස්ස
පොඩ්ඩයි ටිකක් කියන්න. අස්ස යනුද තරන්තස්ස යනුද පද සතරයි. පද හතර කියමු බලන්න ආයි
ප්‍රකති ච අස්ස
තරන්ත. හරි. මේක ප්‍රකෘති විධාන සූත්‍රයක්. අපි ඒකේ හරි. අපි ඒ ටිකක් කියගෙන යමු. විභක්ති සූලුත්තාසු විභක්ති ලොක්කල කල්හි
විභක්ති ලොක්කල කල්හි
සරන්තස්ස අස්ස
සරන්තස්ස අස්ස
ස්වරාන්ත වූ මේ සමාස පදයට
ස්වරාන්ත වූ මේ සමාස පදයට
ප්‍රකතිච
ප්‍රකතිච
ප්‍රකෘතියද වේ
ප්‍රකෘතියද වේ
අපි වෘතියක් කියනවා විභක්ති සුලුත්තාසු
විභක්ති සුලුත්තාසු
විභක්ති ලොක්කල කල්හි
විභක්ති ලොක්කල කල්හි
සරන්තස්ස
සරන්තස්ස
සරාන්ත වූ
සරාන්ත වූ
පුබ්බ භූතස්ස ච පර භූතස්ස ච
පුබ්බ භූතස්ස ච පර භූතස්ස ච
పూర్ව ඌද අපර ඌද
పూర్ව ඌද අපර ඌද
අස්ස සමාස පදස්ස
අස්ස සමාස පදස්ස
මේ සමාස පදය හට
මේ සමාස පදය හට
ප්‍රකති හෝති ඉති
ප්‍රකති හෝති ඉති
ප්‍රකෘති වේය යන මේ විධානයෙන්
ප්‍රකෘති වේය යන මේ විධානයෙන්
ඉහ මිහිදී
ඉහ මිහිදී
ලුත්ත අකාරා
ලුත්ත අකාරා
ලොක්කල අකාරයෝ
ලොක්කල අකාරයෝ
උන ආනියන්තේ
උන ආනියන්තේ
නැවත පමුණුවනු ලැබෙත්
නැවත පමුණුවනු ලැබෙත්
తతో ఇంపసు
తతో ఇంపసు
మహంత వీర ఇతి తితే
మహంత వీర ఇతి తితే
మహంత వీరయై సితి కల్హి
మహంత వీరయై సితి కల్హి
మహతం మహా తుల్యాదీకరణే పదే ఇతి
మహతం మహా తుల్యాదీకరణే పదే ఇతి
మహతం మహా తుల్యాదీకరణే పదే యన సూత్రయెన్
మహతం మహా తుల్యాదీకరణే పదే యన సూత్రయెన్
මහන් තත්ත මහා
මහන් තත්ත මහා
මහන්ත ශබ්දයක මහා ආදේශය වේ
මහන්ත ශබ්දයක මහා ආදේශය වේ
මෙය ආදේශ විධාන සූත්‍රයකි. එතකොට මේකෙත් මහතං මහා තුල්‍යාධිකරණේ පදේ කියලා පද හතරක් තියෙනවා. එතකොට ඒ ටිකෙත් අර්ථ අපි කියමු. තුල්‍යාධිකරණේ පදේ සමාන අධිකරණ ඇති පදයක් පසුව ඇති කල්හි මහතං මහා මහාන්ත ශබ්දයට මහා ආදේශය වේ. හරි, අපි ඒ ටික දැන් කියා බලාගෙන යමු. මොකක්ද මේ සූත්‍ර වලින් කිව්වේ කියලා. ඒතර ඊළඟට කිව්වේ තේසම් විභක්තියෝ ලෝපාච කියන සූත්‍රය. ඒකෙන් කරන්නේ මොකක්ද? මේ දැන් ඉතිරි වෙලා තියෙන්නේ මෙන්න මේ පද දෙක විතරයි. මේකෙන් කරන්නේ ඉතිරි වෙලා තියෙන පද දෙකේ තේසං විභක්තියෝ ලෝපාච. ඒ පදයන්ගේ විභක්ති ටික ලොක් කරලා දානවා. ඊට පස්සේ දැන් ඉතිරි වෙලා තියෙන්නේ මහන් වීර් කියලා. ඊට පස්සේ ඊළඟට අපි සූත්‍රයක් කිව්වා ප්‍රකති චත්ත සරන්තප්. එතකොට මේක ස්වරාන්ත පදයක් බවට පත් කරන්න ප්‍රකෘතිමත් කරනවා. ප්‍රකෘතිමත් කරනවායි කියන එකේ තේරුම තිබ්බ තත්ත්වයට පත් කරනවා. මුලින් මේ වචනේ තිබ්බේ කොහමද? මහන්ත ශබ්දය තිබ්බේ කොහමද මුලින්? ඕ යන්න එකතු වෙන්න කලින් තිබ්බේ කොහමද? මහන්ත කිය. නෑ නෑ, මහන්තෝ කිව්වොත් ඒ ප්‍රථම පදේ. මේ කියන්නේ විභක්ති එකතු වෙන්න කලින් ප්‍රකෘතිය. අපි කිව්වා ශබ්ද ප්‍රකෘතිය. එතකොට ක්‍රියාපදයක මූලයට අපි කිව්වා ධාතුව, නාමපදයක මූලයට නාම ප්‍රකෘතිය කියලා කිව්වා. එතකොට මනුස්ස, බුද්ධ ඒ විදිහට කියන්නේ ඒක නාම ප්‍රකෘතිය. එතකොට එහෙමනම් මේ දෙකම නාම ප්‍රකෘති බවට පත් කරනවා. කොහොමද ප්‍රකෘතිමත් කරද්දී ආයන් අපි අරගෙන ඒක වෙනම මෙහෙම ලින්ක් කරලා දීවෙ නැතත් කමන්නේ. කෙලින්ම ප්‍රකෘති ශබ්දේම ලිව්වම ඇති මහන්ත වීර කියලා නම් මේ කොටස අවශ්‍ය නැහැ. උනේ මේ කොටස තමයි පිට උනේ. ඒ කොටස ලියන්න ඕනේ. ඒකට තමයි අපි කිව්වේ මෙන්න මේ ප්‍රකෘතිමත් කිරීම කියලා කිව්වේ. මෙන්න මේ දේ තමයි ඒකලේ හතරවෙනි කියවර. ඊට පස්සේ ඊළඟ සූත්‍රයත් අපි කියමු. ඊට පස්සේ අපි එක වචනයක් බවට පත් කරලා මේ පියවර දෙකම එකටයි සිද්ධ වෙන්නේ. මේ පියවර දෙක ඊට පස්සේ මේ දෙක එක වචනයක් කරලා මේකට නමක් දෙනවා. මේක තනි වචනයක් කියලා අපි ඒකට නමක් දෙනවා. සමාස නමක්. අන්නේ නමක් දීමේ මේක නාම පදයක් කියලා නම්වත් කිරීමේ සූත්‍රය තමයි ඊළඟට තියෙන්නේ. අපි ඒකත් කියලා එමු. කලින් අපි මේක කිව්වා මතක ඇති. කලින් අපි තද්දිතාදී සුත්තේන කියලා එහෙම කිව්වේ කලින් නේද? අන්න මේ නම්වත් කිරීමේ සූත්‍රය තමයි දැන් මේ ඉන්නේ. අපි කිව්වා ඉස්සරහට එනවා මේක කියලා. හරි, ඒ සූත්‍රයක් කියමු. මේක කරේ නෑ නේද? ඒක කරන්න ඕනේ. ඒ සූත්‍රයෙන්
මහාන්ත ශබ්දයට මහා ආදේශය කරනවා. මේ මේ ලිව්වේ පොදු වචන දෙක. දැන් මේ ආදේශ කිරීම හැම සූත්‍රයකටම ඉන්නේ නැහෙනි. හැම වචනයකටම ආදේශය ඉන්නේ නැහැ. ඒ නිසා ආදේශයක් ආව මෙන්න මෙතෙන්ලයි එන්නේ. මේ අතරට මේ දෙක අතරට ඇතැම් විදක ආදේශ ආදියක් වෙන අවස්ථා ඉදින්න පුළුවන්. ඒක හැම තැනකම වෙන්නේ නැහැ. දැන් මෙතනදී මේ මහාන්ත ශබ්දයට ආදේශයක් වෙනවා. මේ සූත්‍රය. ඊට පස්සේ අපි මේ දෙක එක වචනයක් විදිහට ලියාගෙන ඒකට නමක් දෙමු. මෙතෙන්නම එක දාගත්තා නම් හරි ආදේශ ආදියක් ඇත්නම් ඒකත් කරන්න ඕන කියන්නේ ආදේශ
සංපදයක් හදන ගමන්ම නම්වත් වෙනවා
ඒක. එතකොට අලුතෙන් අලුත් නාම පදයක් කියන එකයි අර්ථය. නම්වත් කරනවා කියන එකේ තේරුම ඒකයි. එතකොට දැන් මහාවීර කියලා කියන්නේ නාම පදයක්. බුද්ධ ශබ්දයේ වගේ නාම පදයක්. ඊට පස්සේ සාමාන්‍ය ක්‍රමයට දැන් බුද්ධ ශබ්දයට අර අපේ විභක්ති ආදී එකතු කරපු ක්‍රමයටම මේකටත් විභක්ති ආදී එකතු කරනවා. අපි මේ සූත්‍රයත් ඊට පස්සේ කියලා ඉමු. තද්දිත සමාස කිතකා නාමං වා තවේ තුනාදී සුච යනු අතිදේශ සූත්‍රයි. තද්දිත සමාස කිතකා යනුද නාමං යනුද ඉව යනුද අතවේ තුනාදිසු යනුද ච යනුද පදයෝය. පද පහයි. එතකොට මේකේ තවේ තුනාදී සුච කියලා තිබුණාට ඒක ඒ සංදි වෙලයි තයන්නෙන් පටන් අරන් තියෙනවා. ඔක අතවේ තුනාදී සුච. එහෙමයි එන්නේ නේ. ආයන්න ලොක් වෙලයි තියෙන්නේ. අපි සූත්‍රේ අර්ථ කියමු. අතවේ තුනාදී සුච. තවේ තුන ආදී කිතක ප්‍රත්‍ය රහිත තෙන්හි තද්දිත සමාස කිතකා තද්දිත සමාස කිතක යන මෞකු නාමං ඉව නාමයක් මෙන් දත යුතුය. අපි වෘත්තියක් කියලා ඒක තේරුම බලාගෙන යමු. තවේ ප්‍රබෝති පච්චයේ තවේ ආදී ප්‍රත්‍යං වජ්ජෙත්වා හැරපියා තද්දිතාදයෝ තද්දිත ආදීහු නාමං ඉව දත්තබ්බා නාමයක් මෙන් දත යුතුය. තතු ඉන්පසු වත්තිච්ඡාය
කියන්නහුගේ කැමැත්ත පරිද්දෙන්
කියන්නහුගේ කැමැත්ත පරිද්දෙන්
සියාදි විභක්ති ප්‍රත්‍ය වෙති
සියාදි විභක්ති ප්‍රත්‍ය වෙති
මහාවීරෝ මහාවීරා ඉතියාදි
මහාවීරෝ
මහාවීරා යනාදී වශයෙන් පදසකති
මහාවීරෝ මහාවීරා යනාදී වශයෙන් පදසකති
එතකොට මේ තද්දිත සමාස කිතකා කියලා මේ කියපු සූත්‍රය අතිදේශ සූත්‍රයක්. එතකොට මේකෙන් කෙරෙන්නේ නමක් දීම මේක නාම පදයක් කියලා නමක් දීම. එතනින් පස්සේ දැන් ඔන්න සමාස පදේ හැදිලා ඉවරයි. ඊට පස්සේ දැන් ආපහු බුද්ධ ශබ්දේ වගේ මුල ඉඳන් විභක්ති නවයෙම පද හැදෙනවා. මහාවීරෝ මහාවීරා ඒ මහාවීර මහාවීරා මහා ඒ විදිහට මේක වර්ණනය කරනවා. ඒකට ඒ පද හැදෙන හැටි අපි දැන් කලින් කතා කරලා ඉවරයි. බුද්ධ ශබ්දයේ පද හැදුණු විදිහට ඉතිරි පද ටික මෙතනින් ඉස්සරහට මේ නාම ප්‍රකෘතියක් අලුත් නාමයක් හදන හැටි මේ කිව්වේ. ඒකට එතනින් පස්සේ බුද්ධ ශබ්දයේ වර්ණ ගැනීමෙන් දත යුතුයි කියලා දැනගන්න. ඒ ඊට පස්සේ විභක්ති එකතු කරලා සීයෝ වංගයෝ දාලා ඉතින් මේ පිළිවෙලට ඒ සියල්ල වෙන්නේ. සීහට වූ ආදේශය අරගෙන වීර කියන එකේ අල්රයන්න අයන්නේ වෙන් කරලා සරලෝපෝ සූත්‍රයෙන් සර අයින් කරලා හොයන්න පමණ. මහාවීරෝ කියලා පදේ හැදෙනවා. කෙටියෙන්ම පෙන්නුවොත් ඊට පස්සේ දැන් මේ පදේ හැදෙනවා මහාවීර ඉnde passe danati ඉතින් විභක්ති දෙන්න පුළුවන් අපි සී විභක්තිය ගන්නවා කියලා කිව්වොත් සීහට ඕ ආදේශය මේ වගේ සූත්‍ර අපි ලියන්නේ කලින් කියලා තියෙන නිසා බුද්ධ ශබ්දයේ ලියපු පිළිගැනමයි එතනින් පස්සේ මෙතනින් පස්සේ දැන් මෙතෙන් වෙනකන් සමාහත්තරම සමාස පදේ අදාළ කොටස මෙතනින් ඉවරයි. දෙකම එකට හරි. එහෙමනම් ඔන්න අපි එක පදයක් හැදුවා සමහස් පදයක්. මේ ඉතින් ඉතුරු ටික අපි දැන් මේ මූලික සමාස සම්බන්ධ න්‍යායන් ටික අද කතා කරනවා. සමාසයක් කියන්නේ මොකක්ද? කොහොමද මේකේ එන්න ඕන පිළිවෙල? ඒ ටික කතා කරලා ඉවරයි. එතනින් ඉස්සරහට අපි ඉතින් ටිකක් වේගෙන් කියාගෙන යන්න
තියෙන්නේ.
හරි. මේකේ තව මොනවා හෝ ගැටු කියනං විනාඩියක් ඇතුළත ඉක්මනට අහමු. අද අපිට මෙතනින් නවත්තන්න වෙනවා. අද අනිගම ගන්නන්ති මතක් කරලා තිබුණා මේ හදිසි පණිවිඩයක් ලැබුණා එන්න කියලා. ඒ නිසා අදට අපි පොත නවත්තනවා. හරි. මේකේ මොකක් හෝ වෙන සමාස සම්බන්ධ පොදුවේ මේ රීතිය සම්බන්ධ මොනවා හෝ ගැටලුවක් තියෙන මූලික න්‍යාය ගැන මොනවා හෝ ගැටලුවක් තියෙන ඉක්මනට හම් බලන්න. එක එක සූත්‍රයෙන් කෙරෙන කාර්යය ගැන හොඳ අවධානයෙන් තියාගන්න. මේ සූත්‍රයෙන් කෙරෙන්නේ මේ කාර්යය. මෙහෙම මෙහෙමයි කියලා මතක තියාගත්තම හරි. දැන් මේ ආදේශ වීම ඉතින් හැම එකෙම වෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. හැම සමාස පදයකම ආදේශයම නැහැ. මෙතන මේ පදේ හදද්දි මහාවීර කියලා ආදේශයක් වුණා. මහාන්ත ශබ්දයක දැන් සුමේධෝචසෝ තාපසෝ ചാති සුමේධ තාපසෝ කියද්දී දැන් බලන්න එපා මේ සුමේධ කියන එකට ආපහුමක් හරි ආදේශයක් එහෙම වෙනවා. එහෙම වෙන්නේ නැහැ. ඒක ඒ පද දෙක නිකම්ම එකතු වෙන්න තියෙන්නේ. ආදේශ කතාවක් නෑ ඒක. භාෂාවතරණයේ දෙවෙනි පොතේ 43 වෙනි පිටුවෙන් ඉස්සරහා කොටස බලාගෙන යමු එහෙමනම් නේද 43 වෙනි පිටුවෙන් එහාට කොටස එහෙමනම් අදට අපි නවත්තමු නේද එහෙනම් අද දවසෙත් අපි සැත් කරගත් සෑම කුසල ධර්මයක්ම අපි සෑම සියලු දෙනාටම මේ කුසලයේ අනුමෝදන් වෙන සෑම සියලු දෙනෙකුටම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු කනිෂ්ඨ වේවා
Thank you.